ගරු මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දෙවියන් ස්තුති මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අද දවසේ හදිසි නීති තත්වය දීර්ඝ කිරීම පිළිබඳව පැවැත්වෙන මේ විවාදයේදී උදේවරුවේ අදහස් දක්වපු අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ගණනාවක් විසින්ම ඉදිරිපත් කරපු කාරණා කිහිපයක් පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. එක් මන්ත්‍රීවරයෙක් සඳහන් කළා, මේ හදිසි නීතිය දීර්ඝ කිරීම සඳහා රජය පියවර ගන්නේ සමහර කණ්ඩායම් වල වෘත්තීය ක්‍රියාමාර්ග වලට බාධා කිරීමට, නැත්නම් ඒවා වැළැක්වීමට කියලා. උදාහරණයක් ඇටියට ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මර්ධනය කිරීම සඳහා හදිසි නීති තත්වය උපයෝගී කර ගැනීමට කටයුතු කරන බවටත්, ඒ වගේම ඇමතිවරයා නැත්නම් ඇමතිවරු සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මර්ධනය කැඳවමින් හදිසි නීති තත්ත්වය යටතේ ඔවුන්ට බලපෑම් කිරීමට උත්සුක වන බවටත් අදහසක් ඉදිරිපත් වුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ගැන කියන්න අවශ්‍යයි. ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීමක් තිබුණේ තාක්ෂණික ගැටලුවක් මුල් කරගෙන මේ වන විට අපි ඔවුන් සමග සාකච්ඡා කරලා ඒ ගැටලුව නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒගොල්ලොත් ඒ අපේ විසඳුමට එකඟ වෙලා තියෙනවා. එනිසා අපට මේ වෘත්තීය ක්‍රියාමාර්ග මර්ධනය කිරීම සඳහා හදිසි නීතිය භාවිතා කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි සාකච්ඡා මගින් ඒ වෘත්තීය ගැටලු නිරාකරණය කිරීමට රජයේ හැටියට මැදිහත් වෙනවා. ඒ වගේම තමයි ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවත් මේ වෙනකොට විසඳීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ නිසා මේ හදිසි නීතිය වෘත්තීය ක්‍රියාමාර්ග මර්ධනය කිරීම සඳහා භාවිතා කරනවා කියන කාරණය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක කියන්න කාරණාවක් නැතුව කියන තර්කයක් හැටියට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්ම සඳහන් කළා, ජාතික ආරක්ෂාව දැඩි ලෙස අභියෝගයට ලක් වෙලා තියෙන බවත්, විශේෂයෙන්ම පසුගියදා සිදු වුණු නැවට එල්ලුණු ප්‍රහාරයේදී අපි ඒ ගැන රජයේ හැටියට දැනගෙන හිටියේ නැහැ. මේ නොදැන සිටීම නිසා ජාතික ආරක්ෂාව බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවද කියන කාරණය. එක අතකින් සතුටු වෙනවා, පහුගිය දවස්වල රටේ කොතනක හරි වෙඩි තැබීමක් සිද්ධ වුණොත් ඒක තමයි ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න හැටියට හුවා දක්වපු විපක්ෂයට මේ වන විට ජාත්‍යන්තර සිදුවීම් පදනම් කරගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට අදහස් දක්වන්න සිදුවී තිබීමම මම හිතන්නේ දෛවයේ සරදමක් විය හැකියි කියන එක. මේකෙදි කියන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ නැවගිල්වීම පමණක් නෙමෙයි, ඉරානයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඉරානය ඉතාම ඉහළ මට්ටමේ යුද සූදානමකින් හිටපු රටක්, තාක්ෂණය අපට වැඩිය බොහොම දියුණු මට්ටමක තියෙන්නේ, ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙම වූ අවියායුධ ඇතුළු සියලු තමන්ගේම නිෂ්පාදන තියෙන, අර පහුගිය දවසක නිදහස් දවසේ අපි ආයුධ ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ ඇයි කියපුවාම මම කියපු ප්‍රකාශයක් අල්ලගෙන සමහර වෙලාවට විපක්ෂයේ කට්ටිය විවිධ චෝදනා කළා. එහෙම නෙවෙයි, ඒගොල්ලන්ගේම නිෂ්පාදනය වූ අවියායුධ සහ තාක්ෂණයේ තිබියදීත් තමන්ගේ නායකයා ඝාතනය කිරීම සඳහා තිබුණු තොරතුරු දැනගන්න බැරි වුණු තත්ත්වයක් අපි දකිනවා. ඊට කලින් වෙනිසුලාවෙත් ඒ වගේ තත්ත්වයක් වුණා. එතකොට එහෙම තත්ත්වයන් තිබියදී තමයි මේ අපට කියන්නේ මේවා ගැන අපි දැනගෙන හිටියේ නැහැ, තොරතුරු ලැබිලා තිබුණේ නැද්ද, මේවා කොහොමද සිද්ධ වෙන්නේ, මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් හැටියට. ඉතින් ඒ නිසා අපට වැඩිය ඉහළ මට්ටමේ යුද අවියාවද තාක්ෂණයේ තිබුණු ඒ ඍජුවම අදාළ පාර්ශ්ව වලටත් ඒව හඳුනා ගන්න බැරි වුණා නම් මම කියන්නේ මේක ප්‍රශ්න කරන එකම වෙනත් උවමනාවක් වෙනුවෙන් කරන එකක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ කාරණය ගැන කියනකොට සඳහන් කළා තෙල් මිල වැඩි වෙනවා, ගෑස් මිල වැඩි වෙනවා, ඖෂධවල ආහාරවල මිල ඉහළ යනවා, අපේ තේ යපනයට බාධා වෙනවා, මේ කාරණා සඳහන් කළා. ඒක ඇත්ත. ඒ කාරණේ තමයි ජනාධිපතිතුමා පෞගිය දවසේ මෙතෙන්ට ඇවිල්ලා සඳහන් කළේ. දැනට තියෙන තත්ත්වය මේකයි. හැබැයි මේ යුද්ධයේ දිග්ගැසුනොත් අනාගතයේදී අපට පවතින අභියෝග මීට වඩා වෙනස් වෙනවා කියන කාරණේ සඳහන් කළා. හැබැයි මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බොඩි ලැන්ග්වේජ් එක දිහා බලපුවාම මේ වාචිකව කියන කාරණයට වඩා වාචිකව පෙන්නේ මේක රටට වෙන හානිය පිළිබඳව කනගාටුවක් දුකක් තියෙනවා වගේ. හැබැයි බොඩි ලැන්ග්වේජ් එකෙන් පෙන්නේ මෙහෙම හරි වෙනවනම් මාලිමා ආණ්ඩුවට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා කියන ප්‍රීතිය බව තමයි, නැත්නම් ඒගොල්ලන්ට තියෙන සතුට බව තමයි අපට ඒකෙන් දැක ගන්න ලැබුණේ. මං වැරදි නම් ඒක නිවැරදි කරන්න පුළුවන්. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ මේ පහුගිය දවසක සිදුණු මේ නාවික මේ නැවට සිදුණු ප්‍රහාරයේ පිළිබඳව අයිරිෂ් දෙනා විවිධ කතාබහ නිර්මාණය කරමින් තියෙනවා. සමහර ලාවට රටේ ජනතාව භීතියට පත් වන ආකාරයේ තොරතුරු යම් යම් පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන අපට දකින්න පුළුවන්. ඇත්තටම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සිදුවීමේදී රජයේ හැටියට අපි මැදිහත් වෙන්නෙම ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුකූලව. උදාහරණයක් හැටියට අන්ක්ලෝස් 98 වගන්ති යටතේ මුහුදේදී අනතුරට පත් ඕනෑම පුද්ගලයෙකුට සහාය වීම වෙරළබඩ රාජ්‍යයක වගකීමක්. ඉතින් අපි ඒ නීති වලින් බැඳලා ඉන්නවා. ඒ වගේම SAR සම්මුතිය 90 සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, පුද්ගලයෙකුගේ ජාතිකත්වය තරාතිරම අනතුරට පත්වීමට හේතුව නොසලකා ඔවුන් බේරා ගැනීමේ වගකීම ඒ ආසන්න රටවල් වලට තියෙනවා. එතකොට ඒ වගකීම තමයි අපි මේ අවස්ථාවේදී රජයේ හැටියට ඉෂ්ට කරන්නේ. ඒ වගේම 1949 ජිනීවා සම්මුතිය අනුවත් මුහුදේදී අනතුරටපත් හෝ තුවාල ලැබූ සන්නද්ධ බලකා සමාජිකයන් ආරක්ෂිත පුද්ගලයන් හැටියට සලකලා ඔවුන්ට අවශ්‍ය කරන වෛද්‍ය ආධාර වගේ දේවල් ලබා දීම ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලයි. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ විපතටපත් නැවට පිහිටවීම සහ ඊළඟට දෙවනියට ආපු නැවට අදාළ කරන මැදිහත් වීම නිසා ලංකාවේ රජය නිකම් බරපතල වැරද්දක් කළා වගේ කියන සමහර කරුණු ඉදිරිපත් කිරීම මුළුමනින්ම සාවද්‍යයි. එහෙම තත්ත්වයක් නැහැ. අපි කටයුතු කරලා තියෙන්නේ ජාත්‍යන්තර නීතියට අනුකූලව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කතාබහෙන් මට මතක් වුණේ කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ සඳහන් වෙන මණ්ඩල න්‍යායක් ගැන. මේ මණ්ඩල න්‍යාය කියලා කියන්නේ අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමේ ක්‍රමවේදය. ඒ අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමේදී එකතැනක ඉන්නවා ආක්‍රමණයට අවශ්‍ය කරන මැදිහත්වීම කරන පාලකයා විජිගීසු කියලා. එතනින් පස්සේ බලකේන්ද්‍ර දෙකක් බෙදෙනවා. එක පැත්තක ඉන්නවා එයාට සතුරු පාර්ශ්වය, අනිත් පැත්තෙන් ඉන්නවා එයාට මිතුරු පාර්ශ්වය. අරි ඉන්නවා සතුරා, මිත්‍ර ඉන්නවා මිතුරා, අරි මිත්‍ර කියලා ඉන්නවා සතුරාගේ මිතුරා, මිත්‍ර කියලා ඉන්නවා මිතුරාගේ මිතුරා. මේ විදිහට ලොකු බෙදීමක් වෙනවා. හැබැයි ඒ බෙදීම අතරේ තව ඉන්නවා එක කණ්ඩායමක්. ඒ කණ්ඩායම හඳුන්වලා තියෙන කවුටිල උදාසීන කියලා. උදාසීන කියලා කියන්නේ අර පාර්ශ්ව දෙකක් අතර ඇතිවන යුදමය මෙහෙයුමට මැදිහත් වීමක් නැතුව මධ්‍යස්ථව කටයුතු කරන කණ්ඩායම. සරලව කිව්වොත් වර්තමානයේදී නොබැඳි ප්‍රතිපත්තිය. එතකොට අපි මෙන්න මේ නොබැඳි ප්‍රතිපත්තිය ඇතුළේ ඉඳගෙන තමයි මේ ගැටුම දකින්නේ. එතකොට ඒ ගැටුමට කිසිම ආකාරයකින් සම්බන්ධ වීමට අපි රජය හැටියට කටයුතු කරන්නේ නෑ. නොබැඳි ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන විශේෂෙන් අපි දකිනවා ඉන්දියන් සාගරයේ සාමය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම අපි කරනවා. ඒ වගේම තමයි අර මණ්ඩල න්‍යාය තවත් කට්ටියක් ඉන්න මේ ආක්‍රන්ද පාර්ශ්නී ග්‍රාහ ඒ වගේ. ආක්‍රන්ද කියලා කියන්නේ පැත්තක ඉඳලා කෑ ගහනවා. ඒ පැත්තක ඉඳලා කෑ ගහන්නේ මණ්ඩල න්‍යායට අනුව කවුන්ටිලියගේ මණ්ඩල න්‍යායට අනුව නම් අර තමන්ගේ සතුරු පාර්ශවයට විරුද්ධව. හැබැයි දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම මේ කෑ ගැසීම් කරන්නේ ආක්‍රන්ද මහා අයියෙන් කෑ ගහන එහෙම පිරිසක් ඉන්නවා රජයට විරුද්ධව. එතකොට මෙන්න මේ තත්ත්වයත් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ තත්ත්වයේ තේරුම් ගනිමින් රජයේ හැටියට අපි ජාත්‍යන්තර ගිවිසුම් වලට සම්මුතීන් වලට අනුකූල වෙන විදිහට මේ ක්‍රියාවලියේදී අපේ මැදිහත්වීම සිදු කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සිදුවීම් සම්බන්ධව කතා කරනකොට ලංකාවේ මේ මැදිහත්වීම සම්බන්ධ ප්‍රශ්න කරන අයට මම කියන්න කැමති
ප්‍රබුතුමයි කාලේ තව විනාඩි දෙකයි ගරු අමතුමනි
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. මීට පෙර ජාත්‍යන්තර මුහුදේදී මේ වගේ අවස්ථාවලදී මැදිහත්වීම් පිළිබඳව අපට ඕන තරම් උදාහරණ තියෙනවා. 1980-88 ඉරාන ඉරාක යුද්ධය අතරතුර පර්සියානු ගල්ෆ් කලාපයේ යාත්‍රා කළ බොහෝ තෙල් නැව්වලට පහර දීම සිදු වුණා දෙපාර්ශ්වයෙන්ම. මෙන්න මේ අවස්ථාවේදී මධ්‍යස්ථ රටවල් විශේෂයෙන්ම ඉන්දියානු වෙළඳ නැව්, ෆ්‍රාන්ස් නාවික යාත්‍රා, ඒ වගේම ජපානයේ නාවික යාත්‍රා මේ විපතටපත් වූ පාර්ශ්වයන් කුමන කණ්ඩායමකට අයිතිද කුමන රටකට අයිතිද කියන කාරණය නොසලකා බේරා ගැනීම සඳහා කටයුතු කළා. ඒ වගේම තමයි 1982 බෙල්ග්‍රානෝ නාවික අනතුරු අවස්ථාවේදී ෆෝක්ලන්ත යුද්ධයේදී සබ්මැරීනයක් බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් HMS කොන්කර ආජන්ටිනාවට අයිති ජෙනරාල් බෙල්ග්‍රානෝ නැව ගිල්වල දැම්මා. මෙන්න මේ ප්‍රහාරය එල්ල කරපු අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව පවා දිවි ගලවාගත් සතුරු නැවියන් බේරා ගැනීමට කටයුතු කළා. ඒ කියන්නේ තමන්ගේ පාර්ශවයෙන් එල්ල කරපු ප්‍රහාරයකින්ම විපතටපත් වුණු නාවිකයන් බේරා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව පවා කටයුතු කරලා තියෙනවා. එතකොට මේ කාරණේ මම සඳහන් කළේ විශේෂයෙන්ම ලංකාව මේ මැදිහත් වීම සිදු කළ ආකාරය පිළිබඳව සමහර අය මතු කරන ප්‍රශ්න ඇතිකරන හදන භීතියට පිළිතුරු දෙන්න රජය ජාත්‍යන්තර නීතියන්ට සම්මුතියන්ට අනුකූලව කටයුතු කළ බවට උදාහරණ දෙකක් පමණයි මම මේ සඳහන් කළේ. ඒ නිසා මම මේ රටේ ජනතාවට විශේෂයෙන් මතක් කරන්න කැමති රජය කෙරෙහි ඔබ තබූ විශ්වාසය එලෙසින් ආරක්ෂා කරමින් අපි මේ අවස්ථාවේදී නොබැඳි ප්‍රතිපත්තියක ඉඳගෙන මේ තත්වයන් කළමනාකරණය කිරීමට අපට හැකි උපරිමයෙන් කටයුතු කරනවා. මානුෂීය මෙහෙයුම් අපි උපරිම වශයෙන් ක්‍රියාත්මක කරනවා කියන කාරණය සඳහන් කරන්න කැමති. බොහොම ස්තුතියි.